දැන් අපි අලෝභ භාවනාවයි කරන්නේ. එතකොට මේකෙ පෙන්නනවා මේ යම් අලෝභ කුසල මූලයක් වේද ඒ සුතමේ ප්‍රඥාව පුරවන්න. එතකොට සුතමේ ප්‍රඥාවෙන් අපි එනවා සවිතක්ක සවිචාර සමාධියට. එතනින් අධිචිත්ත ශික්ෂාව සමත නිමිත්ත නෙක්ඛම්ම විතක්ක අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය නෙක්ඛම් වූ පවිචාරේ කාමේසන ප්‍රහාණය සමාධි ස්කන්ධය. එතකොට අපි මේ කාරණා 10 වල ලෝභ පාරට විරුද්ධ කාරණා 9 ලෝභ පාර තියෙන කාරණා 9 විරුද්ධ පාරණ මේ පෙන්වන්නේ මෙතන. එතකොට අපි බලමු මේකේ එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා මේකේ පෙන්නවා මේ සුතමේ ප්‍රඥාව කියන එක. සුතමේ ප්‍රඥාව යන කුමක්ද? යම් ධර්මයක් තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අසා දැනගන්න. ඒක මෙනෙහි කරන ධර්මයක්ද? දුක බව අසා දැනගන්න. දුක්ඛ සමුදය බව අසා දැනගන්න. දුක්ඛ නිරෝධය බව අසා දැනගන්න. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා බව අසා දැනගන්න. මේ සමුදය අස්තංගමේ ඇතුළත් වෙනවා. යම් සමුදේ දහමක් වේද ඒ මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛමයි. මේ බව හොඳින් දැනගන්නේ වටහාගන්නේ ඒ සුතමේ ප්‍රඥා කොටසට ඇතුළත් වේ. එතකොට මෙහෙනම් අපිට පේනවා අපි මේ ධර්මය අහගෙන ඒක මෙනෙහි කිරීමක් කරනවා. ඉතින් මේකේ ඇති වෙන්නේ දුකයි කියන එක තමයි පේන්නේ. සමුදේකින් ඇති වෙන්නේ දුකයි කියලා. මේක යම් කිසි සිතීමක් තියෙනවද? ඒක චින්තාමය ප්‍රඥාවට ඇතුළත් වෙනවා. ඒකේ වැඩි දියුණු වීමක් තියෙනවද? භාවනාමය ප්‍රඥාව කියන එකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ සමුදය අස්තංගමේ දන්නේ පොළොකුණා ඇතිවන්නේ දුක්ඛේමයි. එතකොට ඉතින් සෑම ලෝකෙම ඉදීම දුකයි කියලා කියනකොට වෙනවා මේ විදිහට බලපුවා. ඉතින් අපි අර පළවෙනි දවසේම පෙන්නන්නේ ජාති ජරා ජාතියදී පෙන්නන්නේ අපායතර සංලෝක ප්‍රේත ලෝක මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනම දුකයි. එතකොට කොතන සමුදයක් තියෙනවා නම් කොතන ඉපදුනත් දුකයි කියන එක පේනවා. එතකොට මේ සුතමේ ප්‍රඥාවෙන් අපි එනවා ඊළඟට සවිතක්ක සවිචාර සමාධියට. ඒ කියන්නේ හතරවෙනි ස්ලයිඩ් එකට යමු අපි. සවිතක්ක සවිචාර සමාධිය කියලා කිව්වම දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, හරි විහාරේ, ආනිජ විහාරේ. මොන්නේ විහාර හතර සවිතක්ක සවිචාර සමාධියට ඇතුළත් වෙනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැ මේක මේ සම්පූර්ණයෙන්ම දිබ්බ විහාරේ, සම්පූර්ණයෙන්ම බ්‍රහ්ම විහාරේ එහෙම තියෙන්න ඕනේ කියලා. මේවෙන් එකක්වත් තියෙනව නම් නැති. දැන් අඳුමු තරමින් අපි ගත්තොත් දැන් හරි විහාරේ කොටස් හතරක් තියෙනවා. සෝවාන්, සෞදාගාමී, අනාගාමී, අරියත් කියලා නේද? එතකොට මේ සෝවාන් ඵලචිත්තියවත් තියෙනව නම් ඒක ඇති. ඉතින් බ්‍රහ්ම විහාරේ මෙත්තාව හො තියෙන්න ඕනේ. අඳුමු ගන්න එකක් නේද? දිබ්බ විහාරේ ප්‍රථම ධානයවත් තියෙනවා. එතකොට ආනිජ විහාරයක් තියෙනවා. එතකොට මෙතන මේ සවිතක්ක සවිචාර සමාධිය මෙතන හරි ලස්සනයි මේ භාවනාව. දැන් බලන්න මේක මේ දිබ්බ විහාරේ දැන් පළවෙනි කාරණාව ගන්න කො දිබ්බ විහාරේ මොකද්ද තියෙන්නේ? පටිච්ච සමුප්පාදේ පුරුකක අවබෝධය භවපච්චයා ජාති. එතකොට මේ අවබෝධ වීම නිසා ඇතිවන්නා වූ ඒ ධානය කියන එක තමයි දිබ්බ විහාරය. එතකොට බ්‍රහ්ම විහාරයේ මොකද්ද තියෙන්නේ? විපරිණාම නිසා ඇති වුණා වූ දුක්ඛේ අපි මෙත්තාව මගින් ඉවත් කරනවා. එතින්දී අපි ලෝභ දෝෂ මෝහ පහ කරන් ඉවත් කිරීමට අනිදානම කියන එක අපිට ඇති වෙනවා. අපි දන්නවනේ දුක්ඛ අපටිපදා කිප්පා විඤ්ඤා යෝක නිදලේ නේද? එතකොට දැන් බලන්න තුන්වෙනි එකට අරිය විහාරයේ එනකොට දැන් බලන්න පළවෙනි එකයි දෙවෙනි එකයි සම්බන්ධ වෙනවා. දැන් ඊළඟට ආපහුවට පේනවා අරි විහාරේ එනකොට ওই දෙකම භාවිතා කරනවා. ඒ කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි. ඒක ඇති වෙන බව දැන් අපි ඉස්සෙල්ලා කිව්ව කාරණා දෙකෙන්. ඒ කියන්නේ දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ ඒක පේනවා. ඒක ඇති වෙන බව දැනගෙන කිසිවක් මගේයි නොගන්නවා. ඒකනේ අරි විහාරේ තියෙන මගබල කිත්තේ. එකක්වත් මගේ නෙමෙයි කියලා ගන්නවා. ඇති වෙන්නේ දුක නම් මොකටද ගන්නෙ? ඒක උල කාරණාවට සම්බන්ධ වෙනව නේද? සුතුමේ ප්‍රඥාවෙන් කිව්වේ ඒකනේ මේක දුකයි. ඇති වෙන්නේ දුකයි කියලා දැනගත්තා. එවනම් ඉතින් ඒ එකක්වත් මගේ කියලා දන්නේ නැහැ. එතකොට ආනිජ විහාරයේ ලොකට මොකද වෙන්නේ? දැන් ඉතින් දැන් අතන ඇති වෙන්නේ දුකයි කියලා මගේ කියලා ගන්න එහෙනම් සංස්කාරය මගේ කියලා ගන්න නැහැ කියන එකට එනවා. එතකොට මෙතනම භාවනාව තියෙනවා. දිබ්බ විහාරයෙන් බ්‍රහ්ම විහාරේ, බ්‍රහ්ම විහාරයෙන් අරි විහාරේ, අරි විහාරේ ආනේජ විහාරේ කියන එකට. එතකොට එහෙනම් අපි ඊළඟ කොටසට යමු. පස්සේ ස්ලයිඩ් එකට. දැන් මේක පෙන්වන්නේ මේ අධිචිත්ත ශික්ෂා. මේක පෙන්වනවා මේ නිව සංඥා, නා සංඥා යන හදන සංස්කාරයන් පළමුව යොතරන. දෙවෙනි අරූප ධාන සංඥා යොතරන. තුන්වෙනි රූපෙට නිත්‍යයි එකතු කරලද සංඥා යොතලන්නේ නම් අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම සකස් වෙනවා. ඉතින් මේකට ඔයගලන්ට එක පැත්තකින් පේනවා දැන් ඉස්සෙල්ලා කරපු භාවනාව. ඒ කියන්නේ නිව සංඥා, නා සංඥා යන අපි පෙන්වන්නේ අර අර ඕදාතර නැති කාර් එක වාගේ නේ. එතකොට ඕක ওই දුක්ක ටේබල් එකේ මේ ගියානම් අනුලෝම ප්‍රතිලෝම දුක්ක ටේබල් එක හැදිච්ච හැටි එපස අනිත් පැත්තට රූපේ දක්වාම එන්නා වේද. ඕක බලාගෙන ගියානම් ඉතින් තමන්ට පේන මේ නිව සංඥා නා සංඥා යදෙන කියන එක බොල් වෙච්ච දෙයක් කියලා තමන් ඒක අයින් කරනවා. ඒක තමයි මුලින්ම අයින් කරනවා කියලා වෙන්නන්න. දැන් තවත් ක්‍රමයක් තියෙනවා. දැන් උගුරු ටිකකට ඉස්සෙල්ලා කතා කරමු. මේ අධිචිත්ත මේ සවිතක්ක සවිචාර සමාධිය. බලන්න සවිතක්ක සවිචාර සමාධියේදී දැන් අපි ආව ආනිජ විහාරයට. ආනිජ විහාරයේ සංස්කාරයන් ඉවතලනු. මතකද? සංස්කාරය ඉවතුලහම මොකද්ද අපි ඉගෙන ගත්තේ? සබ්බාසවේකේ. සංඥාවන් ඉවතලනු. සංස්කාර නිසා වෙන සංඥාව. ඒතකොට සංඥාවන් ඉවතුලන පස්සේ දැන් ඒ පාර අපි රූපේට අර නිත්‍යයි කියන කතාව අයින් කරනවා. අර දිට්ඨි අනුසේ පාරින්දිකේ ගිහිල්ලා අර විරියවල් තුනක් පෙන්වෙයි. සබ්බාසෝයේ පළවෙනි එකෙන් බලවෙනි භාවනාව. ඒක නෙමෙයි කියන්නේ. එතකොට ඒක කලයන් පස්සේ තමයි පෙන්නු අන් නෙව සංඥා නා සංඥායතන දෙන සංස්කාරය විතර. ඊට පස්සේ ඒක ඉවරයෙන් පස්සේ අන්න ධානය, අරූප ධාන, අත්ත කියන සංඥා. ඒක අයින් කරාට පස්සේ රූපේට නිත්‍යයි. දැන් අර දුක්ක ටේබල් එකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකේම පෙන්නවානේ මෙහෙම. අර ධාතු තාලතමනේ දික්ටි අනුසේ පාරේ. ඒක කරන්න යන්නේ නැහැ. ඉතින් අන්නේක කලහින් පස්සේ අධිතිච්ඡ ශික්ෂාව සඳහා මේ පදනම සකස් වෙනවා. ඒතකොට මෙතන লীලා තිනු සම්මා ඥානිය තුල ඇති ප්‍රඥාව අධිතිච්ඡ ශික්ෂාව තුල තියෙනවා කියලා. ඒතකොට ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සමුදය අස්තංගමයි කියලා දැකලා දුක නැති කිරීමට ප්‍රමාණ වීම කියන එක. ඒකනේ නේද? ඉතින් කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා තුන නිව සංඥා නා සංඥායතන හදන සංස්කාර ඉවතලන්න, අරූප ධාන සංඥා ඉවතලන්න, රූපේ නිට්ටයයි කියන ඒවා ඉවතලන්න පමා වෙන්නේ නැහැ. ඒකයි මේ පෙන්නන්නේ. ප්‍රඥාවයි කියලා කියන්නේ ඒක නේද? ඒකනේ මේ රහතන් වහන්සේ පෙන්නන්නේ සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව. අර කතරින් විසිකරලා දාන්න පමා නොවේ කියන එක. එතකොට මේ අධිචිත්ත ශික්ෂාව කලහම අපේන සමත නිමිත්ත. අපේන 6 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේක පෙන්නනෝ සම්මා ඥානිය තුල ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව වලට කාවදින්නේ යම් ධර්මයක් පහකල යුතුද ඒට සම්බන්ධයි. මේ සමත නිමිත්තයි හඳුන්වන්නේ. එතකොට මොනවද පහ කරන්නද අපි සමවදින්නේ? ලෝභ, ද්වේෂ, මෝහ. ඒව පහ කරන්න සමවදිනවා. ඇයිති ඇති වෙන්නේ? දැන් ටිකකට ඉස්සර දැක්කනේ ඇති වෙන්නේ දුක්ඛය. අර සුතුමේ ප්‍රඥාවෙන් පෙන්වන්නේ ඇති වෙන්නේ දුක්ඛය. එතකොට ඒකේ සඳහා තමයි අර සවිතක්ක සවිචාරයෙන් සමාධිය භාවිත කරගෙන ආව. දැන් ඉතින් මේ පාර මෙයා ලෝභ දෝෂ මොහ කියනියෝ අයින් කරන්න. ලෝභය දෝෂ මොහය ඇති වෙනවා කියලා ඒවා පහ කරන්න සමාධිය. එතකොට අපි එතනින් එනවා නෙක්ඛම්ම විතක්කය කියන එක. ඒ සමත නිමිත්ත තුල ඇතිවෙන්නා වූ නෙක්ඛම් මේ මගින් අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. ඉතින් මෙතෙන්දී කුසලයේ කෙලවර වෙන්නේ නිර්වාණය. දැන් බලන්න දැන් අධිචිත්ත ශික්ෂාව තුල තිබුණා අඩුම තරමින් මෙත්තා අප්‍රමාණිය කියන එක. ඇයි අධිචිත්ත ශික්ෂාවේ තියෙනවානේ දිබ්බ විහාරය නේද? එතකොට දැන් එහෙම ඇවිල්ලානේ අපි අධිචිත්ත ශික්ෂාවට ආවේ. එතකොට ඒකේ අපිට පේනවා මේ මෙත්තා අප්‍රමාණිය කියන එක මොකද? සවිතක්ක සවිචාර සමාධියන් ආපු කෑනේ එතන තියෙනවා. එහෙනම් මෙත්තා අප්‍රමාණිය. ඉතින් මෙත්තා අප්‍රමාණියකුත් තියෙනවනම් ඉතින් මේකට තමතුරු අපි මොනවද කිය අකුසලයන්ද අපි පහ කරන්නේ කියලා උත්සාහ කරන්නේ. මෙන්න මේවා තමයි මෝහය නිසා ඇතිවෙන්නා වූ ලෝභය. මේ ධර්මයේ ඉන්නේ නැසියුම් වෙනවා. එතකොට නිකම්ම අපි මේ අකුසලයන් පහ කරනවා කියන එක නෙමෙයි. දැන් ඉස්සෙල්ලම අපි අකුසලයන් පහ කළානේ. දැන් මෝහය නිසා තියෙනවා ලෝභයන් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දන්න ඔය සම්මා වාචා ඩයග්‍රෑම් එකක් පෙන්වලා දීලා තිනෝ පිසුනා වාචයෙන් මෝහය ඇති වෙනවා කියලා. එතකොට මෝහය නිසා පිසුනා වාචය පැත්තට එන්න පුළුවන් අනිත් පැත්තට නේ. එතකොට දැන් එහෙමනම් පිසුනා වාචයේදී අපි කරන්නේ වෙන් කිරීම හොඳයි කියලා හිතන්නේ. දැන් එතකොට දැන් උදාහරණයක් තමයි දැන් දැන් බල්ලෙක් ඉන්නවා මිනිස්සෙක් ඉන්නවා. කවුද වටින්නේ? මිනිස්සයා නේ. එතකොට එතන අපි මතකද අපි ඔබ සාකච්ඡා කරලා තියෙනවා මිනිස්සෙක් ඉන්නවා දෙවි කෙනෙක් ඉන්නවා. මේ අපි සලකන්නේ දෙවියන්ට. අර දෙවිය මැරෙනවා නම් එහෙනම් අපි සලකනවා මිනිස්සයාට. ඒ වගේ තමයි බල්ලයි මිනිස්සයයි ඉන්නවා. දැන් මේ මිනිස්සයා මැරෙනවා නම් ඔගොල්ලෝ බල්ලට සලකනවා. මොකද මෙතන තිබුණේ නිත්‍යභාවයක් නේ. මිනිස්සයා ජීවත් වෙන බල්ලට වැඩි. ජීවත් වෙන මිනිස්සයාට වැඩි. ඒක නිසානේ අපි සසඟීමත් තියෙන්නේ. ඒකට මගේ මෝහය නේද? ඒතකොට දෙන්නම මැරෙනවා. නමුත් අපි අර ටිකක් පොඩ්ඩක් වැඩියෙන් ඉන්නා වගේ අපි මෝහය නිත්‍යභාවය කියන එක තියෙන නිසා වෙන් කිරීමක් කියන එක කරනවා. එහෙම වෙන් කරන එක හොඳයි කියලා අපි හිතනවා. ඩිස්ක්‍රිමිනේට් කරන එක හොඳයි කියලා. අරය ජීවත් වෙනවා කියනවා. එතකොට මෙන්න මේක ඉවත් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ නෙක්කම විතක්කේ තියන්නේ. බල්ලත් එකයි මිනිස්සයත් එකයි එහෙම මේ වෙන් කරන්න යන්නේ. ඉතින් වෙන් කරනවා කියලා වෙන් කළා හොඳයි කියලා කියනවා නම් ඉතින් නිවනේ පිටුදයක් අපි අල්ලනවනේ නේද? මෙහෙම නොවින්ද තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි පෙන්වන්නේ මේ කුසලයේ මේකේ කෙලවර නිර්වාණය. කොහෙවත් නාසෙන්නේ නැහැ. ප්‍රථම අධ්‍යයනට වඩා ද්විතිය අධ්‍යයනය හොඳයි කියලා ගත්තා නම් මට එතන වෙන් කිරීමක් නේ මගේ මෝහින්ද නිදුති අධ්‍යයනය පවතිනවා කියලා. එතකොට නිව සංඥා නා සංඥා ඇතනේවත් හොඳයි කියන කතාවකට එන්නේ නැහැ. ඒවනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අනඤ්ඤාත නස්සාමීති ඉන්ද්‍රිය කියලා. එතකොට මේ අනඤ්ඤාතම් කියලා කියන්නේ පෙර නොදන්නා ලද කියන එකයි. කවුරු හරි ලියාගන්න නැත්නම් මම ලියා ගන්න පුළුවන්. අනඤ්ඤාතම් කියලා කිව්වහම පෙර නොදන්නා ලද. නස්සාමි ඉති. ඊළඟට එනවා නස්සාමි ඉති කියන්නේ නස්සාමි ඉති වචන දෙකක්. ඒ කියන්නේ දැනගන්නේ. ඒ කියන්නේ මොකද්ද? පෙර නොදන්නා ලද සත්‍ය කියන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය. දැනගන්නේ. නස්සාමිති. අන්න ඒක තමයි අනඤ්ඤාත නස්සාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? අවබෝධ නොවුනා වූ යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද ඒ අවබෝධය ලබා ගැනීම සඳහා විරි ආරම්භ කරනවා. මේක තුන් ආකාරයි. නූපන් අකුසල් නොයපදන. ඒක හරියට අපි පළවෙනි ඉරිය වගේ නේද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය කියලා. එතකොට නූපන් අකුසල් නොයපදන. ඊළඟට වෙනුන උපන් කුසල් නොනසී පැවතීම සඳහා විරි. ඒක හරියට අපි හතරෙනි ඉරිය වගේ නේද? හතරෙනි වෙන්නන උපන්නානම් කුසලානම් ධම්මානම් තිතියා සම්මුසයි. මුලාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේක 1යි 4යි වගේ තමයි 1යි 2යි ගත්තා. ඊළඟට තුන්වෙනි එකේ වෙන්නන්නේ නූපන් කුසල් ඉපදීම සඳහා විරිය කෙනෙක් උපත් වෙනවා. ඒක අපි තුන්වෙනි ඉරිය වගේ නේද? එහෙනම් මේ වෙන්නන්නේ 1යි 4යි 3යි. අන්න ඒ විදිහට මතක තියාගන්න පුළුවන්. එතකොට මෙතන නූපන් කුසලයේ කිප නෝනට යමුණු යම් දහමක් තමා කර පවත්නේද ඒ ඉවත් කිරීමයි. එතකොට මේ ධර්මය තමයි සමාපatti ධර්මය. ඉතින් මේක හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා වූ සමාපatti නිසා ඇති වෙන ස්වභාවය. ඉතින් අර බොහෝ කාලයක් ඉන්න පුළුවන්කම කියන එක ඒක ඇති වුණාම ඒකේ බලපෑම බොහොම අධිකයි. මතකද අපි පින්නුවේ ඔය අරූප ධානයේ කෙහෙම හිටියාම ඒක ඉතින් දැන් ඕගොල්ලෝ මැරෙන වෙලාවක තමෝසේ කියලා මරිනව අවුරුදු 80යි ආදී වශයෙන්. එදේ මේක හිතන්නේ නැහැ මෙතනින් මේක ඉවරයි කියලා. දැන් ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද? මම මේ මහා කප්ප ගණන් ආකාශ සංඥාය දෙනකොට මහා කප්ප 20000ක් හිටියානේ. මට මේ පොඩ්ඩක් වැරදිලා මෙහාට ආවේ නේද? ආන්නේ වගේ හැංගීම් ඒවා තියෙනවා. එතකොට මෙතන මේ හතරෙන් ධානය ඉඳන් අටවෙනි ධානය දක්වා මොකද ඒවා ස්ටේබල් නේ. එතකොට ඒ සභාපති නිසා ඇති වෙනවා මේ සෝබා. එතකොට අන්නේව තමයි අපි මේ පහ කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඊළඟට අපි එහෙමනම් යමු මේ අටවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ නෙක්ඛම්ම පවිචාරය කියන එක. පවිචාරය කියලා කියන්නේ තේරුම තමයි ඉංග්‍රීසියෙන් පෙන්නනවා to investigate thoroughly කියලා. එතකොට දැන් මේ හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා සමාපදාර්මයන් ඒ පහ කරන්නේ නිකම්ම පවිචාරයේ සම්පූර්ණ කෙරේ. ඒ කියන්නේ දැන් කෙනෙක් මම මේව පහ කරනවා කියලා උත්සාහ කරන්න පුළුවන්. හැබැයි බැරි වෙන්න පුළුවන් නේ. දැන් මිනිස්සෙක් කියනවා මේ මල පුත්‍ර ආසූචි ගොඩවල් මේව මට එපා කියලා. දැන් ඉතින් හතරවෙනි ධානයේ ඉඳන් අපි තුමු ඒ ආකාසඤ්ඤායත ගියයි කියලා. එහෙම නැත්නම් විඥානඤ්ඤායතට ගියයි කියලා. ඉතින් මේ මිනිසයා දැන් ආකාසඤ්ඤායතනේ ගලවන්න නෑ සුදු පුළුවන් වුණා. හතරවෙනි ධානයෙන් ගන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් විඥානඤ්ඤායතනේ ආලෝකයක් තියෙනවනේ මම පොඩ්ඩක් මේ හොඳ දෙයක් හම්බ වුණා මේක බලවල ඉන්නවා වගේ නේද? ඒතර දා. එයාස් දක්ෂුන්නේ සාර්ථකුනේ නෑ. දැන් මෙතන නිකම් පවිචාරේ පින්නන්නේ අර අනඤ්‍යතා නස්සාමිති ඉන්ද්‍රියදී අපි විරියක් භාවිතා කළා. එයා සක්සස්ෆුල් වුණා නම් ඉතින් එහෙම වුණොතින් අපි නිත්‍යභාවය කියන එක ඉක්මනවා. එකම ධානයක් නිසාවත් ඒ කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන වේවා එකම එකක්වත් නිසාවත් ඇතිවෙනා වූ නිත්‍යභාවය තමන් තුළ පවතින්නේ නැහැ. එතකොට ඒක තමයි නික්කම්ම පවිචාරය. එතන මෙතන ඉතින් සක්සස්ෆුල් කියන කතාව තමයි මතක තියාගන්න ඕනේ. එතකොට ඊළඟට පෙන්නනවා නික්කම්ම පවිචාරය සීළු අංගයන් සහිතව පවත්න්නේ නම් එමගින් කාමේසනාව කියන එක දුරු කරනවා. කුමන කාමේසනාවක්ද? යම් ධ්‍යාන තලයක ඉපදෙහි වාසය කිරීමට ඇති ආසාව. ඉතින් මේ විදිහට සමාධි ස්කන්ධය කියන එක පරිපූර්ණ කරනවා. දැන් බලන්න දැන් ඔයගොල්ලෝ දන්නෝ මේ කාමාශ්‍රව කියලා කිව්වම අපි තින් නිතරම සාකච්ඡා කරන්නේ පළතුරු ගලියක් කාලා ඒක සුඛයි කියලා අරගෙන සුඛයි කියන එකේ පසු සංඥා. එතකොට ඕක නිකන් මේ රූපයත් එක්ක සම්බන්ධයි කියලා වාගේ පේනවා නේද? නමුත් ඒ විතරක් නෙමෙයිනේ. දැන් ධ්‍යාන තලයක ගිහිල්ලා ඒක සුඛයි කියලා ගන්නවා නම් එහෙනම් ඒකෙත් පසු සංඥාවක් තියෙනවා. එහෙනම් ඒකත් කාමාශ්‍රව කියන එක තියෙනවා. බලන්න බුදුහාමුදුරන්ගේ අර්ථ දැක්වීම කියන එක බුදුහාමුදුරු වෙන්නේ කාමී කියන අර්ථ දැක්වීම කොහොමද? සංකප්ප රාගෝ පුරුසස්ස කාම. නේද? එතකොට සංකප්පය කියලා කිව්වම නිය සංඥා නා සංඥායතන ගියා වුණත් හත්වෙනි ධානය වුණත් ඉතින් තමන්ගේ සංකප්පයක් තියෙනවානේ. අන්න ඒකට තියෙන රාගය තමයි කාමී කියන්නේ. එතකොට මෙතන කාමීසන රහණේ නම් මම දැන් අපි මෙච්චර කාලක් හිතාගෙන හිටිය හුඟක් කාලවට නිකන් පළතුරු ගෙඩියක් කාලා ඒකේ සුඛේ කාම ආමාශ්‍රයට කියන එක නිකන් ධානයන්ට දැම්මේ නේ. ධානයක ඉන්න කැමති වුණා කියලා කිව්වත් එහෙනම් ඒක සුඛය නම් සුඛයි කියලා නේ කැමතිනේ. ප්‍රීතිය නිසා හරි සුභේ නිසා හරි එහෙනම් සුඛේ පසු සංඥාව තියෙනවා. එහෙනම් කාමාශ්‍රය. එතකොට මෙතන මේ බොහොම ගැඹුරට යනවා. එතකොට ඒ ධාන තලයක එකකවත් ඉන්න මෙව වෙන්නේ නැත්තම් ඉතින් ඒ තමන් ඉතින් කාමාශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රවට දක්වා නොවෙනවා කියන එකත් ඉතින් මෙතන දෙනවා හරියට භාවිතා කරනවා නම්. ඉතින් අනිත් එක තමයි අපි මෝඩකම කියලා කියන්නේ අපි මොකක් හරි එකක් හොඳයි කියලා කියන්නේ අපි මැරෙන්නා වූ විඥාන කොටස නිසා. අර බෙල් ෂේප් කර්ව් එකේ C2 පැත්ත තියෙන්නේ ඒකෙන් තමයි. දැන් බලන්න ඔගොල්ලෝ වඩේ කාලා තියෙනවා. එතකොට ඉතින් වඩේ කාලා ඉවරලා දැන් ඒක දැන් නැහැ නේ. කාපු එක දැන් නැහැ. දැන් මැරිලා නේ නේද? දැන් වඩේ එකක් දැක්ක ගමන් ෂා හොඳ වඩේ එකක්. කට්ලට් එකක් දැක්ක ගමන් හොඳ කට්ලට් එකක්. මොකෙන්ද කියන්නේ? අර මැරිච්ච විඥාන කොටසෙන්. අර බෙල් ෂේප් කර්ව් එකේ C2 පැත්තෙන් කියන්නේ. පේනවද අපි මෝඩකම? ඉතින් ඔක එනකොට හොඳ ගැඹුරට බලන්න පුළුවන්. මිය යන සංස්කාර කොටස නිසා තමයි අපි මේ රූපය හොඳයි කියලා කියන්නේ. මිය යන සංස්කාර කොටස කියන්නේ වඩේක කාලා දැන් ඒක මැරෙලා මොකක් පැත්තෙත් නැහැ. ඒකෙන් තමයි වඩේක හොඳයි කියලා කියන්නේ. නේද? කඩලට් එක කාලා දැන් ඒකේ මොකක්වත් පැත්තෙත් නැහැ. ඒකෙන් තමයි මේක හොඳයි කියලා කියන්නේ. ඉතින් ওই ලයිට්නින් සයින් එකේ රිපයර් කරන භාවනාව හැම හොඳට කරන්න පුළුවන්. ඔය අර්ථය හැම උදේට තේරෙනවා. එතකොට දැන් ඉතින් මේක තමයි මේ ධර්මයේ කියන එක තියෙන්නේ. මේක කරන්න තියෙන්නේ මොකද්ද? පළවෙනියෙන්ම අනුලෝම වශයෙන් බලනවා. උඩින් ඉඳන් පටන් ගත්තා නේද? ඒ කියන්නේ මේ ධර්මයේ සුතමේ ප්‍රඥාවෙන් සවිතක් සවිචාර සමාධිය වොම් ගිහිල්ලා කාමේසන ප්‍රවාහණය මෙතෙන් දිටි මතක තියාගන්න ඕනේ තමන් අර ධාන තලයක ඉපදිලා වාසය කරන්න තියෙන ආසාව. එතකොට මේ කාමාශ්‍රය හිටන් අයින් කරගන්න තමන් උත්සාහ කරනවා. කාමාශ්‍රය ඉඳන් මේකේ පසු සංඥාව ඉතින් කාමාශ්‍රය. එතකොට මම කිසිම ධාන තලයක ඉන්න නැහැ කියන කතාවට එන්නේ. ආවට පස්සේ සමාධි ස්කන්ධේ. ඉතින් දැන් මෙතෙන් පේන මොකක්ද මේ සමාධි ස්කන්ධය කියලා කියන්නේ? දැන් අපි හිතන්නේ සමාධිය වඩනවා කියන එක නේද? බුදුහාමුදුරු පෙන්නන්නේ සමාධිය ඔක්කොම අල්ල වීසි කරනවා. මගේ නෙමෙයි කිව්වම තමයි සමාධි ස්කන්ධය. ඒකෙන් ඔය පෙන්නන්නේ මේ අතරක් නැති සමාධිය කියලා රතන සූත්‍රයේ එහෙම. ඉතින් අතරක් නැති සමාධිය කියලා කියන්නේ මේ ප්‍රථම ධ්‍යාන දෙති ධ්‍යාන නෙමෙයි, මේ ඔක්කොම අල්ල පැත්තකට දැම්මම නිර්වාණය. ඒක තමයි මේ විදිහට තියෙන්නේ ආනන්තරික සමාධිය කියලා නේද? එතකොට මෙන්න සමාධි ස්කන්ධය. දැන් ඉතින් අපි උඩින් නම් ඒ කියන්නේ අනුලෝම වශයෙන් බැලුවා. දැන් ඉතින් ඕගොල්ලෝ දන්නවනම් දැන් ඉතින් මේක ඇඩ්වාන්ස් 2නේ. ඉතින් මේක අර අමෝහ භාවනාවක් කරලා තියෙනවා නම් ප්‍රඥා ස්කන්ධය කියන එක එහෙම දන්නවනම් ප්‍රඥා ස්කන්ධයෙන් කියන්නේ අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රයට එන්නේ නැහැ කියලා නේ. අන්තිමට එන්නේ එහෙමනේ. දැන් මෙතෙන්දි කියන්නේ මේ කාමේශන ප්‍රාණය කාමාශ්‍රයෙන් ඉඳන් අවිද්‍යාශ්‍රයටමම යන්නේ නැහැ මේ ධානය හොඳයි කියලා. එතකොට එහෙනම් දැන් අනිත් පැත්තට හිතාගෙන ඉන්න අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයටත් යන්නේ නැත්තම් එහෙනම් ඉතින් සමාධි ස්කන්ධය කියන එක මම මෙතන ආවනම් ඒ කියන්නේ ඔක්කොම ධානයෙන් අයින් කළානේ. එතකොට ඊට පස්සේ අන්න ධාන තලයන් වල ඉපදින්නේ ඒක නැතුණේ කොහොමද? කාමේශන ප්‍රාණය ධාන තලයන් වල ඉපදින්නේ නැහැ කියලා. ඒක ඇති උනේ නික්කම්ම මේ කම්මෝපවිචාරයේ තන අර සාර්ථකුණා නේ. මම විරියෙන් ගත්ත එක සාර්ථකුණා. දැන් මේක අනිත් පැත්තට හිතාගෙන යන්න. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉස්සෙල්ලා අනුලෝම යන්න. ඉතින් ප්‍රතිලෝම භාවනාව බොහොම ප්‍රබාස්වරයි අනුලෝම භාවනාවට වඩා. අර ප්‍රඥාවත් එක්කනේ බලන්නේ. එහෙනම් මම කාමාශ්‍රයෙන් අවිද්‍යාශ්‍රයත් නේ, අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයත් නිකන් ඒ වචනේ විතරක් නෙමෙයි මේ පෙන්නන්නේ. ඒ භාවනාවෙන් ගෙනියන්නේ. එතකොට ඒක තමයි කරන් තියෙන භාවනාව. එහෙනම් අපි මිනිත්තු 5ක් කරගෙන ඊට පස්සේ මනසට දාගෙන අපි මේ භාවනාවට ගමු.